சம்மா சம்பது சரமாய் பின்வத் ஒப்ப சிறிது நாட்டம சதாவது துணி அகுசல மூல துருக்கரமின் குசல மூல வெடிமட்ட அவசி உதுமு தர்மானுகூல கமன் மார்க்கே பின்வாதமின் சுவிசி பயபுரா உபவித்த உதுமு ஸ்ரீ சத்தர்மே சந்நிவேதனே கரண ஜாத்தியே பொது நாளிக்காவு பௌத்தியா ரூபவாணி நாளிக்காவு மே பெயதி உபவித்த சந்நிவேதனே கரண தாயகத்துவ தர்மானுசாசனாவ மெலிச ஆரம்ப கரண்ணே சிதுகலா ஓ பாது நமஸ்கார பூரக ஆராதனை பிரிகின மெமுதும் தம்சபா மண்டபேட்ட வெடம கொட்ட வெடஹிதின பின்வத் சுவாமின் வான்சே அவசராயி பூஜனிய ஹசலக்க சீலவிமல பின்வத் சுவாமின் வான்சே அபி சாதுநாத பவத்வா பிலிகனிமோ சாது 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 கொட்டாவு பன்னிபிட்டிய பதிஞ்சி அரவிந்த் விஜயசுந்தர மகதா சுஜீவா விஜயசுந்தர மகாத்மிய சேபாலி ஹேவகே மகாத்மியத்துலு பவுளே பின்வத் பிரிசாய் மெவுத்தும் சத்தர்மானுசாசனாவ பௌத்தியா ரூபவாயினியோ ஒஸ்ஸே முழு மகாத் லோகவாசி ஒபட்ட சன்னிவேதனே கரண்ணட்ட செதஹெதி தாயகத்வேகின கட்டியோது கரண்ணே சேனாம் பின்வத் சுவாமின் வான்சேட்டு பாத நமஸ்கார பூர்வக ஆராதனா கர சிறினவா உதும்மு சத்தர்மானுசாசனாவ பவத்தன்னட அவசரை அப்பே ஹாமதுருவனே சாது சாது சாது
சமந்தா சக்குவாலேசு அத்ரா கச்சந்து தேவதா சத்தம்மங் முனிராஜஸ் சுனந்து சக்கமுக்கதங் தம்ம சவன காலோ அயங் பதந்தா தம்ம சவன காலோ அயங் பதந்தா தம்ம சவன காலோ அயங் பதந்தா நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் ஏ அப்பகே சாஸ்த்ரு சம்மா சம்புதுரஜானன் வஹன்சேட்டு அப்பஹெமதினாகேம நமஸ்காரே பீவா சுபின்வத்னி ஒபஹெமதினாம மே விழாபி பலாபுருத்துவாண்ணி தர்மஸ்ரவணே கரான்னடாய் அது மே தேசனாவி தாயகத்துவே கொட்டாவ பன்னிப்பிட்டியை பதிஞ்சி அரவிந்த் விஜயசுந்தர் மகாத்மா சுஜீவா விஜயசுந்தர் சா சேபாலி ஹேவகே மகாத்மியக்கேன பின்வாத் பிரிசு மே உத்தும் தேசனாவட்ட தாயகத்துவேகின கட்டைத்து கரணும் மே பின்னுத்துன்கே அரமுனு சிஹி கரலா தேசனாவ அவசானே அப்பி அனுமோதனா கரான்ட பலாபுரத்து வேணும் தென் தர்மஸ்ரவணே கரான்னட்டு காலே பின்வத்னி மே தர்மைய போம சுந்தரதையா மே தர்மே துல வாசே கரணு கினா மொஹத்தாக் மொஹத்தாக் கானேம நிவினோ நமுத் தென் லோகே அப்பி அசுரு கரண விதிய அப்படி லோகத்தைக்கு எக்கத்து வெள்ளா இன்னும் விதியை கத்தர பாசி அப்படி நிவென்ன என் அப்படி அவிலினோம் அப்படி சான்சிந்து என்ன அப்படி அரமுனா கரமுனா கானேம அப்படி அவுள் வேணும் மெரின காம அவுள் வச்ச மனசக்தம் அப்படி தீன் இங்க அப்படி ஜீவித அவபோதே கராயானவாண்ணாங் நிவாந்தாக்கு இன்னைக்கு கொஹமுனாத் ஜீவித்தே டிகாக் கெம்புரிங் விமர்ச கானுவாண்ணாங் அப்பட தீன்னி அப்பே அத்துலாந்தேம விமசா பாலனிக்க வினவே கக்கள் வினதையாக் நெஹ ஒயால ஒயாலகிம அத்துலாந்தே விமசா பாலன் ரட்டாவ தமாய் புதுரஜனோசி அப்பட வாதாலி பேங் அப்பி லோகைய விமர்சன கொட்ட அப்பி அவுள்ளு நாட்ட அத்துல விமசாத்தி அப்பி அவுள்ளு என்னினே அத்துல விமசா பாலன் கொட்ட அப்பட இக்கதையாக் வேட்டி நோமக்காது மானசிக்கவ மெவின கத்தியாக் லோகே கேள் எளிய லோகே ஹோயாகனே எனக்கு அப்படி ஹித்தினோ லோகே எளிய தீனோ கேள் எளிய லோகைய தீனவா இப்பந்து லோகையாக் மட்டோன விதியட்ட வசங்கே தியாகாண்டு புழுவாங் கேள் ஹிதாகண்ட தம்மா ஒய பின்னத்துலா லோகே பெத்தட் ஒய துவான்னி ஹரி தென் திவ்வா கியமுக்கு லோகே நொயே கரமுனு பசே துவலா 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 தென் மேதாவசல் இத்தாம திருப்திமத் ஜீவித்தையாக கிழக்கு வேலை தீரோது எண்ட 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 ஏ திருப்தியை நேத்தி வேலா ஏக்கனி மினிசு முல் காலிட்ட ஆசாக்கிறான் ஏக்கனி மினிசு கிதான் யானே மே பொடி காலி ஸ்கோலகியப்பு காலி காமீட்டப்பு காலி ஏக்காலே திங்க ஹொந்த சுவ பாசு ஜீவித்த தீபேத்னே අද සමහර බොහොම සුවපහසු ඇඳ ඇතිරිලිවල තා වටිනා මිලාදික ඇඳක ඒසි කරපු කාමරයක නිදාගනිද්දි ඔයාලට තියෙන ආස්වාදයට වඩා එදා අපි සමහර වෙලාවට පැදුරක් වෙලාගෙන නිදාගත්ත ජීවිතය ඇතුළේ ආස්වාදයේ ඔගොලු බලන් ජීවිතය විමසලා ඔයාලා අදට වඩා එදා ජීවිතයට තමයි ආසා කරන්නේ. ඒකයි මිනිස්සු කැමති සමහරට අද වගේ බොහොම සුවපහසුවෙන් කාපු ජීවිතයක් නෙවෙයි. ඒක මොනවා හරි රොටි කෑල්ලක් කාලා ගෙවපු ජීවිතයක් තියෙනවා ඉස්කෝලේ කාලේ. ඒ ජීවිතයට අපි ආසයි. ඒ ජීවිතය ගැන අපි කල්පනා කරන්න ආසයි. දැන් ගමේ ජීවිතේ මෙච්චර සස්ත්‍රීක නැහැ. එවනට සිංහල අවුරුදු වෙනකොට ගමට යන්න මිනිස්සු ආසයි. ඇයි? මිනිස්සු බලාපොරොත්තු වුණු ආස්වාදය ලෝකයෙන් අපට තවම ලැබිලා නැහැ. ඔයාලා බලාපොරොත්තු වෙන ආස්වාදයක් තියෙන. දැනමුත් ලෝකේ අත්පත් කර ගැනීම ගොඩාක් ඔයාලගේ ජීවිතේ තියෙනවා. ගොඩාක් දේවල් අත්පත් කරගන්න ඔගොල්ලෝ දුවපු ගමනක් තියෙනවා. නමුත් ඒ අත්පත් කර ගැනීම තුළ ඔගොල්ලෝ අසාර්ථකත් නැහැ. අධ්‍යාපනික වශයෙන් වෘත්තීය වටිනාකම් වශයෙන් රැකියා ශේස්ත්‍රයේ වශයෙන් ව්‍යාපාරික ශේස්ත්‍රයේ නොයෙක් තැන්වල ඔයාලා අත්පත් කරගත්ත දේවල් තියෙනවා. නැත්නම් මොකද? ආස්වාදේ තමයි නැත්නම්. එහෙනම් ඔයාලා හිතනවද හෙට හම්බ වෙයි කියලා? හෙට හම්බ වෙන්නේ නැහැ. හෙට හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැත්නම් ඒක අවබෝධ කරගන්න බුද්ධ ශාසනය කියන රටාවට පොඩ්ඩක් විමසලා බලන්න මොකක් හරි වෙනසක් වෙනවද කියලා. මේ බුද්ධ ශාසනය පෙන්වා දෙන දෙයක් තියෙනවනේ. ඒ පෙන්වලා දෙන විදියට පොඩ්ඩක් වඩලා බලන්න, පුරුදු කරලා බලන්න, ජීවිතේ විමසලා බලන්න පොඩ්ඩක්. අනික ඔයගොල්ලෝ හොඳටම මේ බලාපොරොත්තුන ආස්වාදයේ නොලැබෙන ලෝකයක් කියලා ඔයාලට දැනුමක් තියෙනවනේ. එහෙනම් ලෝකයේ අත්දැකීම් දෙකයි. සසර කියන එක එකක්, නිවන කියන එක එකක්. මේක පාරවල් දෙකක්, එකම පාරේ හම්බ වෙන්නේ නැහැ. සසර කියලා කියන්නේ අරමුණු පස්සේ දුවන එකට. සංසාරය කියන්නේ අරමුණු පස්සේ දුවන එකට. අරමුණු පස්සේ අපි නිකම්ම දුවන්නේ නැහැ. අපි දුවන්නේ අරමුණු වලින් අපිට ආස්වාදේ ලැබෙනවා කියලා හිතාගෙන තමයි දුවන්නේ. ඊට පස්සේ අරමුණු පස්සේ දුවුවාම ආස්වාදේ තියෙනවා කියලා හිතාගෙන අරමුණු පස්සේ අපි දුවනවා. එහෙම දුවනකොට එයාට එබඳු අරමුණු මුණ ගැහෙනවා. දුවන්නේ අරමුණට ආස්වාද, අරමුණෙන් ආස්වාදේ බලාගෙන. ඕනෝක තමයි ගැඹුරෙන් ඇතුලේ වෙන දේ මම මේ කියන්නේ. හොඳද? හොඳට කල්පනා කරලා බලන්න මේ රිද්මය gedara gihi. මේ ස්වානන්සේ කියාපු එක මොකක්ද කියලා ඔයාලගේ ජීවිතේ ඔගොල්ලන්ගේ කතාව මේක නෙමෙයිද කියලා බලන්නකෝ ගිහින්. වෛද්‍යවරයෙක් වුණත්, ඉංජිනේරු මහත්තයෙක් වුණත්, වෘත්තීය වටිනාකම් තිබ්බත්, නැතත්, දංකුඩ කෑවත්, තරුපහේ හෝටලින් කෑවත්, කොහෙන් කෑවත්, අපේ ඔක්කොගේම කතාව මේක නෙමෙයිද කියලා බලන්නකෝ. ඔබයි මායි අපි හැමෝම ඉපදිච්ච මිනිසුන්ගේ කතාව මේක නෙමෙයිද කියලා ඔගොල්ලෝ හොයලා බලන්නකෝ ගිහින් මේ කියපුව. අපේ හිත තුළ ඇති වෙනවා අරමුණු පස්සේ යන එකෙන් ආස්වාදේ තියෙනවා කියලා. එතකොට අපි අරමුණු පස්සේ දුවනවා. මොකක් බලාපොරොත්තු? ආස්වාදේ බලාගෙන දුවන්නේ. ලෝකේ හොඳට තියෙන්න ඕනද නරකට තියෙන්න ඕනද ඒව අපිට වැඩක් නැහැ. ලෝකේ හොඳට තිබ්බත් එකයි නරකට තිබ්බත් එකයි නේ. අපිට ඕන මොකද්ද? අපිට ආස්වාදේන විදියට ලෝකේ තිබ්බොත් ඇති. අපිට ආස්වාදේන විදියට ලෝකේ තිබ්බොත් ඒ අපිට හොඳටම ඇති. ආස්වාදේන විදියට ලෝකේ තිබ්බනම් අපට කිසි ප්‍රශ්නයක් නැහැ. හිතන්නකෝ අපි බොහොම කැමති කෙනෙක් ඉන්නවා. අපි බොහොම ආසා කරන කෙනෙක් ඉන්නවා කවුරු හරි කෙනෙක්. එයා අපෙන් වෙන් වෙනවා. අපි රට යනවා කියලා. දැන් එයා අපිදම මෙහි ඉඳලා රට යනවා. එතකොට රට ගියාන් පස්සේ අපි මුල් කාලේ ඉතින් බොහොම කනසල්ලෙන් ඉන්නේ. ඉන් කෝල් කරනවා. කොහමද ඔයා ගියාද? ඔව් ගියා. දැන් කොහමද රැකියාව? හොඳයි. ඔයා දවල්ට එහෙම කාලද? ඔව් මං කාලා. දැන් රට ගියපු කෙනා බොහොම වචන දෙකේ තුනේ උත්තර යාට තියෙන්නේ. එතකොට ඔයා කොහෙන්ද කෑවේ? නෑ මම මෙහින් කෑවා. අනේ ඔයාට පාළු ඇති කම්බ, ඔයාට අමාරු ඇති නේද? මොකද මං උයපුවා කාලා. ඔයාට දැන් ඔහෙට ගිහින් කන්න ඉතින් ගෙදර කනවා වගේ නැතුව ඇතිනේ කිව්වම නෑනේ මට ප්‍රශ්නයක් නෑ. අර ඉන්න මනුස්සය එහෙම කිව්වොත් නෑ ඉතින් මට එහෙම හිම් බහින ප්‍රශ්නයක් නෑ. එතකොට ඔයාට ප්‍රශ්නයක් නැත්ද? නෑ නෑ මට ප්‍රශ්නයක් නෑ. ඔයා හොඳට ඉන්නවද? ඔව් හොඳට ඉන්නවා. කාලා බීලා හොඳට ඉන්නවා. එතකොට යා අන්තිමට මාන ඔයාට මම දැන් ඔක්කොම කෑම ප්‍රශ්නිකුත් නැල්ලා ඔයාට මම නැතුව පාළුව ඇති නේද කියලා උදා පොයි නෑ එහෙම එකක් නෑ කියලා කිව්වෝ. එයාට පාළු නැල්ලුනේ. එතකොට මේ අහපු කෙනාට සතුටු හිතෙයිද? එයාට පාළු නැල්ලුනේ. ඉතින් හොඳයිනේ අපාළුවෙන් ඉන්නේ නැත්තම්. එතකොට අර මේ ඔයාට එනම් මම උයපු කෑමත් නැත්තම් ඔයාට එළියෙන් නම් කණ්ඩ වෙලා තියෙන. ඒ කෑම ගැනත් ඔයාට කිසි ප්‍රශ්නයක් නැල්ලු. අන්තිම උත්තරේ මම නැතුව ඔයාට පාළු නැද්ද? නෑ නෑ කිසි පාළුවක් නැහැ. එතකොට ඔයාට මාව නිතර දකින්න කතා බහ කරන්න ඕනේ. ඉතින් ඔයා ඔයාගේ වැඩක් බලා ගන්නකෝ මං ආවේ වැඩකටනේ කියලාවත් කිව්වොත් අර අර අහපු කෙනාට සතුටු හිතෙයිද? සතුටු නෑ. හරිනම් යා එදා ගොඩාක් ආස්වාදයට පත් වෙන්න ඕනේ. ඇයි? අනේ යා නැතුවත් අන්න හොඳට ඉන්නවලු. නමුත් එයා සතුටු වෙන්නේ නැත්තේ ඇයි? ලෝකේ හොඳට තිබ්බත් අපිට වැඩක් නැහැ, නරකට තිබ්බත් අපිට වැඩක් නැහැ. හැබැයි ලෝකේ මට ආස්වාදයේ ගේන විදියට විතරයි තියෙන්නේ. එහෙනම් ලෝකයට හොඳ කරන්න අපි දඟලනවා කියලා එකක් නැහැ ලෝකේ. අපි ඔක්කොම දත්මිටි කාලා වැඩ කරන්නේ අපිට ආස්වාදේන විදියට ලෝකේ සංග්‍රහ කරගන්න. එහෙනම් එයා ආසා කරන්නේ ලෝකයටද? ලෝකයට නෙමෙයි. එයා ආසා කරන්නේ එයාගේ මනාප ආස්වාදයට. ඒ මනාප ආස්වාදයට හරියන්න ලෝකයේ සංවිධානය කරගන්න උත්සාහ කරන එකට තමයි ජීවිතය කියන්නේ. ඔන්නඔකට ජීවිතය කියන්නේ. ජීවිතය කියන එකට එක එක අර්ථ තියෙන්න පුළුවන්. එක එක දාර්ශනික මතවාද. සැබෑවටම ජීවිතය කියන්නේ ජීවත් වෙනවා කියන්නේ මගේ මනාප ආස්වාදයට හරියන විදියට අරමුණු සංවිධානය කරන එකට. අරමුණ හොඳම මට්ටමක තියෙනවද කියන එක අපිට අදාළ නැහැ. අරමුණු හොඳම මට්ටමට තිබ්බොත් තමයි මම ඇලෙන්නේ බැඳෙන්නේ ගැට ගැහෙන්නේ. එහෙම ඒවා නැහැ පින්වත්නි. එහෙම ඒවා නැහැ. මට ආස්වාදයේ මට මනාප ආස්වාදයේ අරන් එන විදිහට ලෝකයේ සංවිධානය වෙලා තියෙනවනම් ඒ ඇති. එහෙමනම් ලෝකයේ සංවිධානය වීමේ සාවද්‍යතාවයක් නිර්වද්‍යතාවයක් ඒක ඉහළාගේ අපිට වඩන්නේ අපිට ආස්වාදේන විදියට විතරක් ලෝකයේ තිබ්බහම ප්‍රමාණව. එහෙමනම් අපේ තෘෂ්ණාව තියෙන්නේ ලෝකයට නෙමෙයි අපේම සිතට. අපේ ඕකට තමයි පටිච්ච සමුප්පාදේ කියන්නේ වේදනා පච්චය තණ්හා කියලා. පටිච්ච සමුප්පාදේ දන්නායි දන්නවා වේදනාවට තණ්හා කරනවා. වේදනාව ප්‍රත්‍යයෙන් තමයි තණ්හාව හටගන්නේ. එතකොට වේදනාවට හරියන විදිහට ලෝකයේ තිබ්බහම ඇති. නිවන් දකින්න එක එච්චර අමාරුයි කියලා හිතන්න එපා. තෝවාන් වෙන එකේම මහ විශාල අමාරු වැඩක් කියලා එහෙම ඔය පින්නතුන්ලා මේ වෙලාවේ හිතන්න ඕනේ නැහැ. එහෙම අවබෝධය කරා යන එක බොහොම අපහසු දෙයක් නෙමෙයි. ඔයාලා මොකද තේරුම් ගන්න ඕන? තේරුම් ගන්න ඕන මෙන්න මේකයි. ඕගොල්ලෝ තුල මානසික මැවෙන ගතියක් තියෙනවා. ඒ මානසිකව මැවෙන ගතිය තමයි ඔබේ ලෝකය. ඒක අඳුන ගන්නයි ඕන. ඔයාලා තුල මානසිකව මැවෙන ගතියක් තියෙනවා. හරි? ඒ මානසික මැවෙන ගතිය තමයි ලෝකය. ඒ මානසිකව මැවෙන ගතිය යථා ඒක කල්පනා කරාම උපදින්නේ. කල්පනා කරාම තමයි ලෝකය. හොඳට බලන්නකෝ. ඔයාලට මේ වෙලාවේ දරුවව මතක් වුණොත් තමයි දරුවෙක් ඉන්න බවවත් වැටහෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. එතකොට දරුවගේ කොණ්ඩේ, දරුවගේ අංගපසඟ, දරුවා අඳින විදිය, දරුවා කන්න කැමති විදිය, දරුවා මේ වෙලාවේ කොහෙද ඉන්නේ නැද්ද, ලංකාවේ ඉන්නවද වෙන රටක, ඔක්කොම ගලන්න ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දරුවා ගැන මානසිකාරය නොකර ඉන්න. එතකොට දරුවා ඔයගොල්ලන්ගේ මනස තුල නැහැ. ඔගොල්ලන්ගේ මනස තුල දරුවා නැහැ. එහෙනම් දරුවා කියන්නේ මානසික වශයෙන් මැවෙන ගතිය. ඒ මානසික වශයෙන් මැවෙන ගතිය ඇතුළේ ඔගොල්ලන් අඬන්න පුළුවන්, තනියෙන් හිනා වෙන්න පුළුවන්, දරුවාට කතා කරන්න හිතෙනවා. ඒ මානසික වශයෙන් මැවෙන ගතිය මානසික වශයෙන් මැවෙනවා. මානසිකාරය වෙනස් වෙන්න අලුත් ඒවා මැවෙනවා. මානසිකාරය වෙනස් වෙච්ච ගමන් මානසිකව මැවෙන ගතිය වෙනස්. පෘථග්ජන ගතිය කියන්නේ මොකක්ද දන්නවද? ඒ මානසික ගතිය හැම වෙලාවකම එළියට සසඳනවා. එළියට සංසන්දනය කරනවා. එතකොට යා පිළිගන්නවා දරුවා ඉන්නවමයි. මට මගේ කියලා ගෙයක් තියෙනවමයි කියලා එයා එයා මනසින් හදාගෙන ඒ ගෙදර තීන්ත ගන්නවා. වහල කැඩිච්චේව හදනවා. සිමෙන්ති දාපු අයින් කරලා ටයිල් අල්ලනවා. ඔය වගේ ඉතින් එයා එයාගේ ලෝකයේ ඇතුලේ ඉතින් බොහොම විශාල කෘත්‍යයකට එයා එකතු වෙනවා. නිවන් දකින්නේ කොහොමද දන්නවද? නිවන් දකින්නේ මානසික වශයෙන් මැවෙන ගතියක් කියලා තමන්ගෙම සිත අඳුන ගැනීම. මානසික වශයෙන් මැවෙන ගතියක්. ලෝකේ අහිමි වීමෙන්ම දුක ගලන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ අපි අඳුර අපේ ඥාති කෙනෙක් මිය ගියා කියලා. එයා මැරිච්ච නිසාමයි මං අඬන්නේ කියලා එකක් නෑ. මානසික වශයෙන් මනස අවුල් වෙලා නම් සමට අඬන්නෙම නෑ. අම්මගේ මනස අවුල් වෙලා නම් දරුවා මැරුණත් hina වෙන්න පුළුවන්. එන් මේ මානසික තමයි ව්‍යාකූලත්වයේ තහ සංකූලතාව ඔක්කොම මානසිකයි. ඒකට බුද්ධ වචනේ කියනවා මානසිකාර සම්භවා සබ්බේ ධම්මා කියලා. මානසික සියලු ධර්මයන් සම්භවය වෙන්නේ මොකෙන්ද? මානසිකාරයේ කලාම විතරයි. මානසිකාරය නොකර ඉන්නකොට හැඬීම් නෑ, සෝසුසුම් හෙලීම් නෑ, වැළපීම් නෑ. මානසිකාරය නැත්තම් හොඳට බලන්නකෝ පින්වත්නි, අපි මානසිකාරය නොකරන වෙලාවට ඔය මොකක්වත් නෑනේ. මානසිකාරය නොකර ඉන්නකෝ නින්දෙදි මානසිකාරය නෑනේ. ඒ නිසා නින්දෙදි මිනිස්සු අඬන්නේ නෑනේ. නින්දෙදි වැළපෙන්නේ නෑ, නින්දෙදි සෝසුසුම් හෙලන්නේ නෑ, මොකුත් නෑ නින්දෙදි. එතකොට නින්දෙදි ඒ මොකුත් නැත්තේ ඇයි? නින්දෙදි මොකුත් නැති මානසිකාරය නැති නිසා. එහෙනම් ලෝකයේම මැවෙන්නේ, ලෝකයේම දුක පවතින්නේ, ලෝකයේම අඳුනගන්නේ, ලෝකයේ සම්බන්ධ සිතුවිලි ගලන්නේ ඔක්කොම මානසිකාරය. ලෝකයක් තියෙනවා කියලා හිතාන එළියේ ලෝකෙ අහුලන්නේ ඔක්කොම මානසිකාරය නිසා. බුද්ධ ශාසනෙ ඔන්න ඔය මානසිකාර සම්භවා සබ්බේ ධම්මා, මානසිකාරය කළාම සියලු ධර්ම උපදිනවා කියන එක අවබෝධ කළාට පස්සේ යාට තේරෙනවා මානසිකව මැවෙන ගතියක් ඇතුලේ තමයි දුකද සැපද, සුඛාස්වාදේද දුක්ඛාස්වාදේද, සෝමනස්සේද දෝමනස්සේද ඔක්කොම තියෙන්නේ කියලා පින්වත්නි දැනින්න ගන්නවා. එතකොට යාට එළිය විනාශ කරනවට වඩා යාට ඇතුළේ පේනවා. දැන් හොඳට බලන්නකෝ පින්වත්නි, අපි පුදුම තරම් එළිය වෙනස් කරන්න මහන්සි වෙනවනේ. අනික එළිය වෙනස් කරන්න මහන්සි වුණා කියලා එක කොච්චර අමාරුද බලන්න. එළිය වෙනස් කරන එක, බාහිර ලෝකේ වෙනස් කරන එක මහා පුදුම විශාල අරගලයක්නේ. එතකොට එළිය ලෝකේ වෙනස් කරන්න යාට හරියන විදියටනේ. පින්වත්නි අපිට හරියන විදියට කොහොමද අපි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ වෙනස් කරගන්නේ? අපිට හරියන විදියට. ගෙදර නම් වෙනස් කරන්න පුළුවන්, ඔෆිස් එකෙත් වෙනස් කරගන්න පුළුවන්. පින්වත්නි මේ බාහිර සියලු රූප වෙනස් කරන්න අපිට බෑනේ. සියලු ශබ්ද වෙනස් කරන්න පුළුවන්ද? මේ කන් තිබ්බම ශබ්ද ඇහෙනවනේ, මනාප ශබ්දත් ඇහෙනවා, අමනාප ශබ්දත් ඇහෙනවා. අපි කරන්නේ ශබ්ද වෙනස් කරන එක නෙමේ, මනාප අමනාප වශයෙන් ශබ්දයට ඔරොත්තු දෙන විදියට සිත අවබෝධ කරගන්නේ. එතකොට මනාප ශබ්දේ නිසා සුඛාස්වාදෙන්නෙත් නැහැ, අමනාපාස්වාදේ නිසා දුක්ඛාස්වාදෙන්නෙත් නැහැ. සිත මැදහත්ව පවතින. සිත මැදහත්ව පවතින. අන්නේ සිත මැදහත්ව තියාගන්න එකට තමයි බුද්ධ ශාසනය පුරුදු කරන්නේ. බුද්ධ ශාසනය හුරු කරන්නේ සිත මැදහත්ව තියාගන්න. හැබැයි මැදහත්ව තියාගන්න හිමික පාර බෑ. ඇයි මැදහත්ව තියාගන්න බැරි? ඒක කාලයක් පුරුදු කරන්න ඕනේ. දැන් ලංකාවේ මිනිස්සු එහෙම පුරුදු කරන්නේ නැහෙනේ. හොඳට බලන්න ලංකාවේ බෞද්ධයෝ, එයාලට තියෙන බෝධි පූජයි බුද්ධ පූජයි උපරිම යාල බුද්ධ ශාසනය නාමයෙන් කරන්නේ මොකද්ද? ලොකු කනස්සල්ලක් આવොත් එයා යාගේ සිත අවබෝධ කරන්නේ නැහැ. එයා යනවා පන්සලට, ගිහින් පැන්කලයක් ගන්නවා. ඊට පස්සේ ටැප් එක ඇරලා පුරෝ ගන්න ඕක. ඊට පස්සේ බෝධි වටේට යනවා. ගිහින් අර තියෙන අදහස ඔළුවේ තියාගෙන පැන්කලේ වක් කරනවා. වක් කරලා ගෙදර එනවා. ඉතින් එහෙමත් චිත්තාවේග එළියට මුදා හරින එක නරක නෑ. මිනිසුන්ගේ චිත්තාවේග ඇතුලේ තියාගෙන ඉන්න හොඳ නෑනේ. චිත්තාවේග කාලයක් හිතේ ඇතුලේ තිබුණාට පස්සේ විශාල මනෝ ව්‍යාධියකට යන්න පුළුවන්නේ. චිත්තාවේග ඇතුලේ තියාගන්න හොඳ නෑ එච්චර. එහෙම හරි කමක් නෑ, චිත්තාවේග මුදා හරින එක හොඳයි. කමක් නෑ එකට. ඒවට අපි කියන්නේ අභිචාර විදි කරන්නේ චිත්තාවේග එළියට මුදා හරින එක. දැන් මේ භෞතිකවාදී මිනිසු මේ යුගයේ මිනිසු ගැරහුවාට ඒවට මිනිසු ගරහනවනේ. ඒ ගරහන්න හොඳ නෑ ඒකට. අපේ අභිචාර විදි වලට ඕවා බොරු, ඕවායින් වැඩන්නේ මේ තොවිල් නටලා හරියනවද කියලා කිව්වට ඒවයින් මිනිසු උත්සාහ කරන්නේ තමන්ගේ චිත්තාවේග එළියට මුදා හරින්න. ඒ කාලෙ ගැමි සම්ප්‍රදාය තිබ්බේ දෙහි කපනවා. දෙහි ගෙඩියක් කපලා ලොකු දෙයක් වෙනස් කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. නමුත් ඒක අපේ තියෙන අභිචාර විද්‍යාව. පොල් ගහනවා ගිහින් දේවාල ඉස්සරහා ගිහින් පන්සල්වල තියෙනවා පොල් ගහන්න වෙනම ගලක් තියලා තියෙනවා. ඉතින් එයා ඔක්කොම හිතට අරගෙන අර දෝමනස්ස සාගත චිත්ත සිතුවිලි ටික ඔක්කොම අරගෙන පොල් ගෙඩියක් ගහනවා. ඉතින් පොල් ගෙඩියක් ගැහුවා කියලා ලොකු වෙනස්කමක් කරන්න පුළුවන්ද? වෙනස්කමක් කරන්න බෑනේ. හැබැයි පොල් ගහන එක නරක වැඩක් නෙමෙයිනි. පොල් ගහන එක නරක වැඩක් නෙමෙයිනි. කෙනෙක්ට කෙනෙක්ගේ ජීවිතයට හානියක් කරනවට වඩා කෙනෙක්ගේ ජීවිතයට අභියෝග කරනවට වඩා කෙනෙකුට අභියෝග කරන්න පුළුවන්නේ. දෝෂාරෝපණය කරන්න පුළුවන්, එයාට එරෙහිව සැලසුම් හදන්න පුළුවන්, එයාගේ ජොබ් එක නැති කරන්න වැඩ කරන්න පුළුවන්, අභූත චෝදනා කරන්න පුළුවන්, ෆේස්බුක් එකේ ලියන්න පුළුවන්, AI වලින් වීඩියෝ හදන්න පුළුවන්. එහෙම වීඩියෝ හදලා වීඩියෝ එකක් ෆේස්බුක් එකට අප්ලෝඩ් කරනවට වඩා පොල් ගෙඩියක් ගහන එක හොඳ නැද්ද? ඇයි පොල් ගෙඩියක් ගහලා චිත්තාවේග ටික එළියට මුදා හැරියාම දැන් හරි කියලා හිතන එක හරිම හොඳයිනේ. එයාගේ ෆොටෝ එකක් එඩිට් කරලා ෆේස්බුක් එකට දානවට වඩා ඒක කොච්චර ශ්‍රේෂ්ඨයිද? ඒ නිසා මේ 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 පරපුරේ ඉන්න තරුණියන්ට වඩා අතීතේ පොල් ගහපු උපාසකම්මල හොඳයිනේ. එයාගේ චරිත ඝාතනය කරන්න නැතුව, එයාට හානියක් වෙන්නේ නැතුව, එයාට එළියට බහින්න බැරි වෙන විදියට එයා තුළ ඉත අනවශ්‍ය ප්‍රතිරූපයක් එයාගෙන සමාජය තුළ හදන්න නැතුව පොල් ගෙඩියක් ගහලා චිත්තාවේග ටික මුදාහරිනික හොඳ නැද්ද? හොඳයිනේ. ඒකෙන් මොකුත් කරන්න බැරි කතාව ඇත්ත. හැබැයි මිනිස්සු චිත්තාවේග මුදාහරින්න ඒ වගේ පොඩි උපාය මාර්ග පාවිච්චි කරන එකේ කිසි වරදක් නැහැ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැනේ. එන්සල් කවුරු හරි කෙනෙක් පොල් ගහන්න මම අහවල් දේවාලට යනවා පොල් ගහන්න කියලා කිව්වොත් එහෙම ඕගොල්ලෝ මැදහත්වා එහෙමද හොඳයි ඒ දේවාල නම් හොඳයිලු තමයි පොඩ්ඩක් ගිහින් බලන්න කියලා කියන එක අර බලන්න මේ මොන මිත්‍යාවකද කියලා කියන්න ඕනේ. මොකද එයාටත් කියන්න කතාවක් ඇතිනේ. එයා ඔය එයාගේ චිත්තාවේග ටික මුදාහරින්න බැරිම තැන තමයි ඔය අභිචාර විදිහකට ගිහින් ඇත්තේ. හැබැයි ඒක කරාන් පස්සේ එයාට හරි සැහැල්ලුවක් එනවනම් හිතට උපසමයක් එනවනම් නිවන දක්වාම නෙමෙයි එක්තරා සංසිඳීමක් එනවනම් ඒක හරි හොඳයිනේ. ඒ නිසා මේ අභිචාර විදි කියන ඒවට උනත් ඔයාලා ගරහන්න එපා ඕනෑවට වඩා. ඒ වයනුත් මේ සමාජය තුළ මිනිස්සෙක්ගේ මනස සමතුලිතව තියාගන්න උපකාරාර්ථයෙන් අනුබලයක් ලැබෙනවා. හැබැයි පින්වත්නි අපි දැනගන්න ඕන අපේ සිත තුළ ඉතා ගැඹුරු දාර්ශනික කියවීමක් අපට තියෙන්න ඕන. ඒකේ පළවෙනි දේ තමයි ඔයාලට තියෙන්නේ අපේ සාමාන්‍ය ස්වභාවය මොකද්ද දන්නවද? අපිට ලෝකේ මුණ ගැහෙන මට්ටම තියෙනවා. කොහොමද ලෝකේ අපිට මුණ ගැහෙන්නේ? අපිට ලෝකේ මුණ ගැහෙන්නේ මානසිකාරය කළාම. මානසිකාරය නොකළොත් ලෝකයක් නැහැනේ. පින්වත්නි ඔය අපි මේ ලෝකේ තියනවා, ලෝකයේ තුල ඉන්නවා කියලා හිතාන හිටියට මානසිකාරය නොකළොත් මොනවත් වැටහෙනවද බලන්න. එහෙනම් ලෝකයේම මනස තුල උපදින්නේ මානසිකාරය කළාම විතරයි. දැන් මේ වෙලාවේ ඔය පින්නතුන්ලා ගෙදර ගැන කල්පනා කරන්න. එතකොට තමයි ගෙයක් තියෙන බවත් වැටහෙන්නේ. ගෙයක් නෙමෙයි. ඔය පින්නතුන්ලාගේ ධන හිස ගැන කල්පනා කරන්න දෙන්න. කොන්ද ගැන කල්පනා කරන්න. කල්පනා කරනකොට නේද කොන්ද වැටහෙන්නේ? කොන්ද රිදුම් දෙන බවත් දැන් වැටහෙනව නේද? ඔච්චර ලයික වැටහුන්නේ නෑනේ. ඔය පින්නතුන්ලාට කොන්දක් තියෙන බව මතක තිබ්බේ නෑනේ මෙච්චර වෙලා. කොන්ද ගැන මානසිකාරය කරනකොට මේ කොන්දි මාංශපේශී තෙරපිනවත් වැටහෙනවා. ඉරියව්ව පොඩ වෙනස් කරගන්න ඕන කියලාත් වැටහෙනවා. මෙච්චර වෙලා ඔය එක කතාවක්වත් තිබෙන්නේ නෑනේ ඔළුවේ. එහෙනම් මේ ලෝකේ සවිඥානික අවිඥානික සියලු දේවල් මානසිකාරය කරා මානසිකව මැවෙනවා. ඒ මානසික ගතිය ඇතුලේ තමයි මේ සම්පූර්ණ සංකූලතා ව්‍යාකූලතා ඔක්කොම නිර්මාණය වෙන්නේ. එතකොට මේ ලෝකේ අත්දැකීම කියන්නේ මොකද්ද? මානසිකාරය කිරීම නිසා අපට මුණ ගැහෙන මට්ටම එච්චරයි අත්දැකීම. දැන් මානසිකාරය කළාම තමයි රූප පේන්නේ. මානසිකාරය කරගෙන මානසිකාරය පවත්වගෙන හිටියොත් තමයි ශබ්ද ඇහෙන්නේ. මානසිකාරය පවත්වගෙන ඉන්න ඕන ශබ්ද ඇහෙන්න නැත්නම් ශබ්ද ඇහෙන්නේ නැහැ. හොඳට බලන්න ඔය පින්නතුන්ලා එක දිගට මානසිකාරය කරගෙන හිටියොත් එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ ඉතින් මට මේ එහෙම මානසිකාරය කළා එක කරන එක කොහොම වුණත් මට මෙහෙම වේදනාවක් තියෙනවා කියලා කියන්න පුළුවන්. පින්වත්නි, වේදනාව මගේ මේ ඇඟේ තියෙනවා කියලත් කියන්න පුළුවන්. ඉතින් ඇඟේ දන හිසේ වේදනාව වැටහෙන්නේ මානසිකාරය කළොත්, මානසිකාරය නොකළොත් වේදනාව වැටහෙන්නෙත් නෑ, දන හිස වැටහෙන්නෙත් නෑ. එහෙනම් වේදනාව කියන්නේ මානසිකාර ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක්. එතකොට මේ මානසිකාරය කරනකොට තමයි අපිට ලෝකේ මුණ ගැහෙන්නේ. ඒ ලෝකේ මුණ ගැහෙන්නේ මානසිකාරය කළොත්ද? හොඳට බලන්න, මේ සද්දේ ඔයාලට මුණ ගැහෙන්නේ මානසිකාරය පවත්වන්න පුළුවන් වෙන තාක්කල් විතරයි. මම කතා කරා කියලාම ඕගොල්ලන්ට ඇහෙන්නේ නෑනේ. ඕගොල්ලෝ හොඳට වාඩි වෙලා ගෙදර ගැන කල්පනා කර කර ඉන්නකෝ. එකපාර ගැස්සිලා තමයි ඇහැරෙන්නේ මේ මම ආයේ කතා කළොත් ඔබට. ඔයගොල්ලෝ වෙන වෙන ලෝකයක් කල්පනා කර කර අතීතයේ අත්දකපු දේවල් සහ අනාගතයේ අත්දකින දේවල් ආදි වශයෙන් අපේ සිත හැසිරෙනවනේ එක එක පැතිවලට. අත්දකපු දේවල් සම්බන්ධ කෙලෙස් එක්ක කවලම් වෙච්ච මතකයක් අපිට තියෙනවනේ. මතකේ අපින් ගිලිහිලා නැහනේ. ඒ මතකේ නිකම් එකක් නෙමෙයි, කෙලෙස් සහගත මතකයක් අපිට තියෙන්නේ. මතකයක් නෙමෙයි ප්‍රශ්නය, මතකේ කෙලෙස් එක්ක මිශ්‍ර වෙලා තියෙන එකයි ප්‍රශ්නය. එතකොට දැන් ඔය පින්නතුන්ලා මානසිකාරය කළාම මානසිකව මැවෙන ගතියක් තියෙනවා. මානසිකාරය නොකළොත් මේ වෙලාවෙවත් ලෝකේ අත්දැකීමට යන්න බෑ. දැන් ඔයාලා බරපතල පරිකල්පනාවක වාසය කරනකොට මං හිතනවා ඔයාලා බණ අහගෙන ඉන්නවා කියලා. ඔයාලගේ කන මේ පැත්තේ තියෙනවා වගේ මට හිතුණට ඔයාලා මානසිකාරය කළොත් විතරයි මම මේ කියන ඔක්කොම වැටහෙන්නේ. මෑත්තම් පින්වත්නි, එක දෙයක්වත් ඔය පින්නතුන්ලාට වැටහෙන්නේ නෑ. එහෙනම් ලෝකයේ මානසිකාරේ මේ වෙලාවේ අත්දැකීම මානසිකාරය කළොත් විතරයි. මානසිකාරය නොකළොත් මේ වෙලාවේ අත්දැකීම නැහැ. එතන මානසිකාරය කියන එක ආය ආය හට ගන්නවා, ආය ආය හට ගන්නවා. ඒකයි ලෝකේ හටගෙන බිඳෙනවා කියන්නේ. ලෝකේ හටගෙන බිඳෙනවා කියන එකට එක අර්ථයක් තමයි මානසිකාරය ආය ආය අලුත් වෙනවා. රූප මානසිකාරය කරනකොට රූප පේනවා, ශබ්ද මානසිකාරය කරනකොට ශබ්ද ඇහෙනවා. ඒකෙන ඊට පස්සේ ආය රූප මානසිකාරය කරනකොට ශබ්ද ඇහෙන්නේ නැහැ, රූප පේනවා. මේ මානසිකාරය කියන එක නැවත 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 අපි තුල අලුත් වෙනවා. එහෙනම් මානසිකාරයෙන් තමයි ලෝකේ මේ වෙලාවේ අත්දැකීමට අපි යන්නේ. අත්දකින්නකොට මොකද්ද වෙන්නේ? අත්දකින්නකොට මේ ලෝකේ ඇසුරු කරගෙන වින්දනය අපේ හිතට එනවා. අපේ හිතට වින්දනය එනවා. පින්වත්නි, දැකපු නැති රූප ගැන ඔයාලට සැප වේදනා ඇවිල්ලා තියෙනවද? කවදාවත් නැහැ. දුක් වේදනා ඒත් නැහැ. නොහපු ශබ්ද ගැන අපිට ලෝකේ කොහේ හරි ඉඳලා බනිනවා අපිට දුක එනවද? දැන් මම වැඩ ඉන්න ආරාමයේ ඉඳලා මේ වෙලාවේ කෙනෙක් ඇවිල්ලා මට නොසෑහෙන්න බනිනවා. ඉතින් මට කිසිම අමනාපකමක් එනවද? ඇයි? එයා බැනලා. හැබැයි මට මානසිකාරය කරන්න පුළුවන් මට්ටමට තුල නෙමෙයි ආ බැනලා. හැබැයි මම ගියාට පස්සේ කියනවා ආරාමයේ ඉන්න කෙනෙක්, ඔබ වහන්සේට නොසෑහෙන්න බැනලා ගියා, හවලා ඇවිල්ලා. අන්න එතකොට තමයි මං ඇවිල්ලා ඉන්නේ. එතකොට යා කියනවා මොනවා කියලාද බැන්නේ කිව්වම යා මට මානසිකාරය කරගන්න උදව් කරනවා. මේවා කිව්වා කියපු ඔක්කොම කියනවා. කියන්න මම මානසිකාරය කරනකොට මගේ රුධිර සංසරණ වේගයත් වෙනස් වෙනවා. මගේ හෘද ස්පන්දනයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ මගේ රූපකායයත් වෙනස් වෙනවා. එහෙනම් ලෝකේ භෞතිකයි කියලා අපි පින්වත්නි අපි ලෝකය රසායනිකයි කියලා පිළිගන්නේ නැහැ. රසායනික සංයුක්තියේ පවා වෙනස්කම් වලට මානසිකාරය බලපානවා කියලායි කියන්නේ. ඒකයි බුද්ධ ඒකයි විඥානවාදීන් කියලා කියන්නේ. භෞතිකවාදීන් කියන්නේ මොන අයටද? ලෝකේ ওই වාද දෙකනේ තියෙන්නේ. කොටසක් භෞතිකවාදීන්, කොටසක් විඥානවාදීන්. ඒතර විඥානවාදීන්ගේ ස්වභාවය තමයි ඒගොල්ලෝ මේ රසායනික සංයුක්තියේ වෙනස්කම්මට මානසිකාරය බලපානවා කියලා කියනවා. භෞතිකවාදීන් කියනවා නෑ නෑ, සිතුවිලිත් රසායනිකයි කියලා. සිතුලිත් රසායනිකයි කියනවා. එතකොට ඒගොල්ලෝ කියනවා මේ කෙනෙක්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙනකොට යාට රාගේ හිතේ උපදිනවා. ඉතින් ඒගොල්ලෝ අර කෑල්ල කියලා අනිත් කොටස පස්සේ කියනවා. අපි ඒ අන්තිම කොටස කියලා මුල් කොටස පස්සේ කියනවා. ඕන්න ඕක අතර තමයි වාදය තියෙන්නේ බුද්ධ ශාසනයේ. ওই දෙකටම ඉතාම ප්‍රවේශමින් පිළිතුරු සපයලා බුද්ධ ශාසනය කියන්නේ හේතු තිබ්බහම ඵලයක් හට ගන්නවා. හේතු වෙනස් වෙනකොට ඵලය වෙනස් වෙලා යනවා කියලා පටිච්ච සමුප්පාදය කියලා ඉතාම දාර්ශනික කියවීමක් බුද්ධ ශාසනය ඉදිරිපත් කරනවා. එතකොට දැන් පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටම එන්නේ කොහොමද? මානසිකාරය කළොත්. මානසිකාරය නොකළොත් පේන්නේ නැහැ, ඇහෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ, හිතෙන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. එතකොට මානසිකාරය කළාම පේන මට්ටම එනවා කියලා අපි හිතමුකෝ. මානසිකාරය කළොත් තමයි පේන මට්ටම එන්නේ. එතකොට මානසිකාරය කළාම පේන මට්ටමව පේන මට්ටම තුල වින්දනය හට ගන්නවා. සුඛ දුක්ඛ වින්දනය හට ගන්නවා. වේදනාව හට ගන්නකොට එයා ඒ වින්දනේ අඳුන ගන්නවා. අඳුන ගන්න එකට ධර්මයේ මොකද්ද කියන්නේ? ඔකල දන්නවද අඳුන ගන්නවා කියන එකට බුද්ධ ශාසනයේ කියන වචනේ? අඳුන ගන්න එකට මේ මේ හැබැයි මේ පණිවිඩේ බොහොම ගැඹුරු එක. මේක හැමෝටම තේරෙන්නේ නැහැ. ගෝම උගත් උනත් තේරෙන්නේ නැහැ. මම මේක ඉතින් බොහොම ප්‍රායෝගික දෙයක් මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ. ඉතින් මේක ගැඹුරුයි ස්වභාවයෙන්ම. ඉතින් මේක හොඳට කල්පනා කළාම තේරෙනවා මේ රිද්මයේ විතරයි ලෝකේ පවතින්නේ. වෙනත් කිසිම රිද්මයක් නැහැ. මේක ඇතුලේ නේද මං වාසය කරන්න කියලා මේක අවබෝධ කළාම සෝවාන් වෙනවා. එතකොට අර වෙනද හැදිච්ච කෙලෙස් තියෙන්නේ. ආත්ම දෘෂ්ටිය පුද්ගල භාවයෙන්ම නඩත්තු වෙන්නේ ඇත්තටම. හරි ස්වභාවිකත්වයක් එනවා ඇතුලේ. මේ සෝවා අපි ස්වභාවික නැහැනේ. අපි ඉන්නේ ආකෘතියක් ඇතුලේ. ඒකට අපි කියන තත්වාරෝපණ. ආරෝපිත තත්වේ මිදුනාම රහත් වෙනවා. ආරෝපණය කරගෙන මේ தත්වය ඇතුලේ අපි ඉන්නවා. ඉතින් අපි මනසින් හදාගෙන ආරෝපණය කරගෙන ඒ ආරෝපිත தත්වය ඇතුලේ තමයි අපි අරමුණු ඇසුරු කරන්නේ. මං වගේ කෙනෙක් ඇසුරු කරන්න හොඳ නැහැ. මං වගේ කෙනෙක් මේ විදිහටයි කණ්ඩ ඕන, ඔය විදිහට මං කණ්ඩ හොඳ නැහැ කියලා අපි தත්ව ආරෝපණයක් ආරෝපිත தත්වයක ඇතුලේ වාසය කරනවා. අරහත්ත්‍ය කියන්නේ සියලු ආරෝපිතයන්ගෙන් මිදෙනවා හිත. හරි ස්වභාවිකයි. රහත් උනාම අපි ස්වභාවික නැහැනේ. අපි අස්වාභාවිකයි. ස්වභාව ධර්මයේ සහ අපි අතර පවතින බරපතල විසංවාදයක්. ඒක ඇතුලේ මහ විශාල ගැටුමක් තියෙන්නේ. අස්වාභාවිකයි අපේ චින්තනයම. අපි මේ ස්වභාවික රිද්මය අඳුනගත්ත ජාතියක් නෙවෙයි. අපි මමත්වේ නඩත්තු කරන ජාතියක්. එතකොට මේ මමත්වේ නඩත්තු කරන ගමන් ඒ මමත්වෙන් ගත්ත ලෝකේ මගේ වසඟේ තියාගන්න කියලා හිතාගෙන මහන්සි වෙන එකට තමයි ජීවිතය කියන්නේ. ජීවත් වෙනවා කියන්නේ ඊට වඩා වෙන මොකක්වත් නැහැ. පින්වත්නි ඔය ජීවිතේ බොහොම ළඟදී අතහැරිලා යනවා. මේ හිට අනිද්දා දවසක මේ මුළු මහත් ජීවිතේම අතහැරිලා යනවා. ඔක්කොම අතහැරිලා යනවා. එතකොට මේ ගත වෙන ජීවිතය ඇතුලේ අපි ධර්මයේ පරිස්සමින් ගන්න දක්ෂ වෙන්න ඕන. ධර්මීතා මේ මොකද මේ ධර්මයේ හෙවණැල්ල පවා හරි වටිනවා අපිට. මේ ධර්මයේ හෙවණැල්ල වැටුණත් අපිව අමාරු වැටින්නේ. අද මිනිස්සු ධර්මයේ අහලකවත් නැහැ. පින්වත්නි ධර්මයේ හෙවණැල්ලට පවා ප්‍රේම කරන්න ඕන. ධර්මයේ හෙවණැල්ල වැටුණත් එයා අමාරු වැටින්නේ. දෙක අම්ම කෙනෙක් හිටියා. එයා බොහොම ඇවිදගෙන හිටියා. එයා ඇවිද ඉන්නකොට දවසක් එයාට මේ ඈතින් බුදුරජාණන් වහන්සේ වඩිනවා දැක්කා එයා. එයා බෞද්ධ කෙනෙක් නෙමෙයි. එයා සිංගමන්ණිය දින බොහොම වයෝවෘද්ධ ස්ත්‍රියක්. එයා ඈතින් බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ දැක්කාම එයා හිතුවා මේ මුනිවරයා බොහොම විශාල පිරිසක් පිරිවරාගෙන ඉන්නේ. ඒ නිසා මේ වගේ මුනිවරයෙක් ඉස්සරහට මං වගේ වයසක මහල්ලක් යන්න ඕනේ නැහැ කියලා. අනික එයා බොහොම ඒ කාලේ බොහොම කුලයේ සම්බන්ධ විශාල කියවීමක් තිබ්බ කාලයක්. ඒගොල්ලෝ හිතුවා මම වගේ කෙනෙක් යන්න ඕනේ නැහැ ඔය ඉස්සරහට. ඒ නිසා මං හිමීට මාරෙන් මාරු වෙන්න ඕනේ කියලා. එයා චණ්ඩාල ස්ත්‍රියක්. එයා හිතුවා මේ ඉස්සරහට එන්නේ බොහොම බලවත් සහ ඉතාම කුලවන්ත කෙනෙක් කියලා. මෙච්චර පිරිසක් ඉන්න විදිහක් නැහැ කියලා එයා හිතලා එයා හෙමීට කානුවට බැහැගත්තා. අයිනේ තිබුණු. කානුවට වෙලා හැරමිටිය ගහගෙන ඉන්නවා. බොහොම වයසයි අවුරුදු 85ක් 90ක් විතර ඇති. බිම් බලාගෙන ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට වැඩියා. වැඩම කරලා එයා ළඟටම ඇවිල්ලා නැවතුණා. එයා කානුවේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ නැවතුණා. එතන බුදුරජාණන් වහන්සේ නැවතුණාම එතන පිටිපස්සෙන් හිටියා අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. ඉතින් මුගලන් හාමුදුරුවෝ දැනගත්තා මේ බුදුරජාණන් වහන්සේ නැවතුණේ නිකන් නෙමෙයි, මේ චණ්ඩාල ස්ත්‍රී කණු ඉන්නව දැකලා වෙන්න ඇති නවතින්නේ ඇත්තේ කියලා. එයා අර මොග්ගල්ලාන හාමුදුරුවෝ ඉස්සරහට ආවා. ඇවිල්ලා අර කාන්තාවගේ ළඟට කිට්ටු වුණා. කිට්ටු වෙලා කිව්වා, අම්මා දන්නවද මේ කවුද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ පෙන්නලා ඇහුවා, ඔය අම්මා දන්නවද මේ කවුද කියලා. එතකොට අර කාන්තාව කානුවේ බුදුරජාණන් වහන්සේ පාරේ වැඩ ඉන්නවා. එතකොට ඔළුව උස්සල බැලුවා. බලලා බිම් බලාගෙන ඔළුව වැනලා කිව්වා, දන්නේ කියලා. එතකොට අර මොග්ගල්ලාන හාමුදුරුවෝ කිව්වා, අම්මා මේ ඉන්නේ මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි වරට පහළ වුණු ඔක්කාක රාජ වංශයේ ශාක්‍ය ගෝත්‍රයේ දුර්ගේශ්වර වලට ගිහින් පරම සත්‍ය අවබෝධ කරපු මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි වරට පහළ වුණු බුදුරජාණන් වහන්සේ තමයි මේ වැඩ ඉන්නේ කියලා කිව්වා. එච්චරයි කිව්වේ. එතකොට අර කාන්තාවට ඒ කාන්තාව ආයෙත් ඔළු උසල බැලුවා. එයාට අර බුදු කෙනෙක් කියන වචනේ යනවනේ කාරංචියක්. බුදු කෙනෙක් පහල වෙලා මධ්‍ය මණ්ඩලයේ දුක ඉවර කරගන්න චතුරාර්ය සත්‍ය කියාගෙන යනවලු, දුක අවබෝධ කරනවලු, දුකෙන් සම්පූර්ණ දුක හැදෙන තණ්හාව ගෙවලා දානවලු, තණ්හාව නිමා කරන්න තමන්ගේ සිත් විදර්ශනා කරනවලු වගේ පොඩි කතාවක් යන්න ඇතිනි කණින් කොනේ. එතකොට අර මොග්ගල්ලාන හැමදෙරු කිව්වා, අම්මා මේ ඉන්නේ මහා භද්‍ර කල්පේ පහරුණු හතරවෙනි වලට පහරුණු අපගේ බුදුරජාණන්. ඔය අම්මා කාලෙකින් බුදුරජාණන්සේ ඔය අම්මට මුණ ගැහුණේ. ඉතින් ඔය අම්මා වැඳ ගන්න කිව්වා. මොග්ගල්ලාන හැමදෙරු බුදුරජාණන්සේ වචනයක්වත් ආමන්ත්‍රණය කළේ නැහැ. එතකොට අර කාන්තාව හැරමිටිය ගහලා කාණුවෙන් උඩට ආවා. උඩට ඇවිල්ලා හැරමිටිය බිම තිබ්බා. බිම තියලා එයා බුදුරජාණන් වහන්සේගේ සිරිපාසට නත්තගාල වන්දනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වීදියේ දිගේ ඉස්සරහට වැඩියා. අය බලන්නකෝ ධර්මයක්වත් කිව්වේ නැහැ. ඊට පස්සේ එහෙම ඉස්සරහට වැඩියාම අර කාන්තාව මේ බලාගෙන හිටිය හැරමිටිය ගහලා. ඉතින් යාට ලොකු අපේක්ෂා නැහැ. ජීවිතේ බලාපොරොත්තුනේ දා වේලා හම්බ කරගෙන කාලා ජීවිතේ ගෙවන ස්ත්‍රියක් බලාගෙන හිටියා. ඉතින් ඈතට නොපෙනී යනකම් බලාගෙන හිටියා. හැබැයි ඔළුව වැඩ කළා මේ බුදු කෙනෙක්ලු මේ මහා භද්‍ර කල්පේ හතරයිලු පහළ වෙලක් තියෙන්නේ. ඔක්කාක රාජවංශයටලු ආයිති දුර්ගේශ්වරී වල ඉඳලා පරම සත්‍ය අවබෝධ කරලා දුක ඉවර කරගෙන තණ්හාව ගෙවලා දාලා ආයේ උපදින්නේ නැති වෙන විදියටම සසර දුක ඉවර කරන්න මිහිරි කතාවක් කියාගෙන යනවලු. ඔක කල්පනා කර කර හැරමිටියට බර වෙලා මේ වයසක අම්මා ඈතින් ඈතට බුදුරජාණන් වහන්සේ වීදී නොපෙනී යනකම් බලාගෙන හිටිය. එච්චරයි ආගේ කතාව. ඉතින් එයා මිය ගිහින් තියෙනවා එදා. වයස කාන්තාවක්නේ, එයා මිය ගිහින් දෙවිවරු අතර ඉපදුනාලු. දවසක් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එක ගල්ගුහාවක වැඩෙදි මේ ස්ත්‍රිය ආවලු, දිව්‍ය ස්ත්‍රිය. එයා එක මධ්‍යම රාත්‍රියේ ඇවිල්ලා බුදුරජාන් වහන්සේ අපගේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉස්සරහා වැඳලා කිව්වලු, මම ආවේ බණහඬ නෙමෙයි, මම මේ ආවේ ඔබ වහන්සේගෙන් ධර්මයක් අහන්න නෙමෙයි, මේ මාව මතක නැද්ද කියලා ඇහුවලු. ඊට පස්සේ කොල්ලු නෑ කියලා, මං දන්නේ නෑ කිව්වලු. ඇයි අනේ ඔබ වහන්සේනි මගේ ගුරුවරයා, ඔබ වහන්සේ තමයි මට ගුරුහරුකම් දුන්නේ. ඇයි මතක නැද්ද ඔබ වහන්සේ දා කිව්වා මම මේ චණ්ඩාල ස්ත්‍රියක් විදිහට පාරේ කානුවට බැහැලා ඉද්දී ඔබ වහන්සේ මාව කානුවෙන් ගොඩට අරගෙන කිව්වා මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි වරට පහළ වුණු බුදුරජාණන් වහන්සේ ඔය අම්ම කැමති නම් වැඳ ගන්න කිව්වහම මම උන්වහන්සේගේ සිරිපාසට නැතගාලා වැඳගත්තා. ඒදා මම මිය ගියා ස්වාමීනි, මම එදා ඔබ වහන්සේට මට වඳින්න බැරි වුණානි. එදා මම මේ මුනිවරයන් වහන්සේට වැඳට, අනේ ඔබ වහන්සේ මට මාව කාණුවෙන් ගොඩ ගත්ත ඔබ වහන්සේට මට වඳින්න බැරි වුණානි. අද මං ආවේ ඔබ වහන්සේ හිතේ හැටියට වැඳලා යන්න, මට බණ කියන්න එපා. ඔබ වහන්සේගේ සිරිපා යුද්මය මා වෙතට දික් කරන්න අද මට වැඳ ගන්න ඕන ඔබ වහන්සේ කියන අර ගල් ගුහාවට ඇවිල්ලා එක දිව්‍ය ස්ත්‍රියක්, ඉතාම ලස්සන කාන්ත දිව්‍ය ස්ත්‍රියක් මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කියලා උන්වහන්සේට වන්දනා කරලා අතුරු දහන් වුණාලු. ඇත්තට මේ අතුරුදහන් වුණාද නැද්ද කියන එක හොයනවට වඩා වටින්නේ ධර්මී හේවණැල්ල වැටුණත් යම් කෙනෙක් සුගතියට යන ශාසනයක් මේක. මේ ලෝකේ තණ්හාවට ගොඩාක් උදව් ලැබෙන වෙලාවක් මේක. කෙලෙස් අවුස්සන්න ලෝකේම අරමුණු ලෑස්ති වෙලා ඉන්න වෙලාවක මේ ධර්මී හේවණැල්ල හරිය අපිට වැටෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන. සමහර පටිච්චසමුප්පාද තේරෙන්නේ නැහැ. ස්කන්ධ තේරෙන්නේ නැහැ. ආයතන තේරෙන්නේ නැහැ. හුදු පංචස්කන්ධයක් ඇතිවි නැතිවි යනවා කිව්වට ඔය පින්න තුල ඔකට සාදුකාර දීලා ගියාට ඔයගොල්ලන්ට ඒක මෙලොවම දෙයක් තේරිලා නැහැ. නමුත් පින්වත්නි මතක තියාගන්න මේ ධර්මයේ වෙනුවෙන් ආපු එක පවා බුදුරජාණන් මේ කෙලෙස් වෙනුවෙන් ආපු ගමනක් නෙමෙයිනි. ෆිල්ම් එකක් බලන්න ගියපු ගමනක් නෙමෙයිනි. කෑම කණ්ඩ ආපු ගමනක් නෙමෙයිනි. කෙලෙස් උපදවන අරමුණු පස්සේ දුවගෙන ආපු ගමනක් නෙමෙයිනි. ධර්මයේ උදෙසා පැමිණීම පවා කෙනෙක්ව සංසිඳුවනවා පින්වත්නි. කවදාවත් මේ පුංචි තරමට මේ තේරෙනවද? මොකක්වත් මේ වාඩි කරවගත්ත එක පවා, මේ පුංචි දරුවෝ වාඩි වෙච්ච එක පවා, මේ දරුවන්ට මේ ධර්මයේ හේවණැල්ල වැටෙන එක පවා මේ දරුවන්ට යහපත. ඒ නිසා පින්වත්නි මේ ධර්මයේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න මේ ධර්මයේ උණුසුම පවා අපිව සිසිල් කරනවා. අපේ ඇතුළාන්තයේ සංසිඳුවනවා. ඒ නිසා මේ ධර්මී හෙවණැල්ලට පවා ප්‍රේම කරන්න පින්වත්. ධර්මී හෙවණැල්ලට පවා ආසා කරන්න. මොකද මේ ධර්මී හෙවණැල්ල පවා අපිව සංසිඳුවනවා. එහෙම සංසිඳුවන මිහිරි ධර්මයක් අපි ඉස්සරහ තියෙන්නේ. ඒතොර මේ ධර්මී මාව බලන්න ඕන, මාව අහුලන්න ඕන, මාව ලිහන්න ඕන. එතකොට මේ වෙලාවේ අරමුණු මනසිකාරය කළාම ඇති වෙලා ඒ අරමුණු මනසිකාරය කරගෙන යන එක දිගුවක් විදියටයි වින්දනේ හටගන්නේ. ඒ වින්දනේ හටගන්නකොට ඒ වින්දනේ අඳුන ගන්නවා. ඒකනේ අපි කියන්නේ යං වේදේති තං සංජානාති කියලා. විඳින විඳිනේව අඳුන ගන්නවා. ඒකනේ අපි කිව්වේ වින්දනය අඳුන ගන්නවා මේක සුඛ වේදනාව කියලා. සුඛ වේදනාවට හරියන අරමුණු ලෑස්ති කරගන්නවා. අරමුණු හොඳට තියෙන්න ඕන නරක ඒ වැඩන්නේ අපිට. අරමුණු පරිපූර්ණව තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ අර ජාතක පාළියේ තියෙන එක දිව එක මේ මාලිගාවේ හිටපු එක කුමාරිකාවක්. ඒ මාලිගාව පහලෙන් හිටපු මේ බොහොම සැඬොල් කුලේට අයිති කොටෙක් එක යා කරේ තියාගෙන ගිහින් යාව නඩත්තු කරගෙන පැලකට වෙලා ජීවත් වුණා කියලා. අරමුණු හොඳට තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. ලෝකේ හොඳට තියනවද නරකට තියනවද කියලා එකක් නැහැ. අපිට ආස්වාදයට හරියන විදිහට ලෝකේ ගැලපුණා නම් අපිට ඇති. අම්ම කෙනෙක් දරුවාට අග්‍රභාගය දීලා කොහොමද දංකුඩ ටිකක් කන්නේ? එයා ඒ දංකුඩ ටිකින් පවා ආස්වාදයටපත් වෙනවනි. කෙනෙක් අහන්න පුළුවන් දංකුඩ කාලා සනීපෙට ඉන්න පුළුවන්ද කියලා. අදත් ගිහින් බලන්න පොළොන්නරුව පැත්තට අම්පාර පැත්තට. බොහොම පොඩි ව්‍යංජනයක් හදාගෙන පරිප්පු ටිකක් හදාගෙන පොල් සම්බෝලයක් කොටාගෙන බොහොම බත් මුට්ටියේ හූරලා බත් ටිකක් අරගෙන කාලා ඉන්න අම්ම කෙනෙක්. ඒ අම්මාගේ ජීවිතය ඇතුලේ තියෙන්නේ දරුවාට අග්‍රභාගයේදී මේ ආස්වාදේ වළඳ වළඳා දංකොට ටිකින් කය පවත්වනවා. මේ ජීවිතේ නිවන් දකින්න නම් ගොඩක් ඒවා ඕනේ නැහැ පින්වත්නි. ඔයාලට නිවන් දකින්න නම් මෙන්න මේ වචන තුනට අර්ථයක් දෙන්න. ඕගොල්ලන්ට ජීවිත අවබෝධය කරා යන්න ඕන නම් මෙන්න මේ වචන තුනට ඔයාලා අර්ථයක් හොයන්න. අර්ථයක් දෙන්න එකක් තමයි පළවෙනි එක. ඔයාලා ඔයාලගේම රූපය අඳුන ගන්න. ඔයාලගේම රූපය අඳුන ගන්න. ඒ රූපේ අඳුන ගන්නකොට ඔයාලා හිතන්නේ මේ රූපේ මේ සවිඥානික කය නඩත්තු වෙන්නේ ආහාරයෙන් කියලා හිතන්න. මේ කය නඩත්තු වෙන්නේ මොකෙන්ද? ආහාරයෙන්. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක මොකක්ද? දෙවෙනි එක තමයි මේ ආහාරයෙන් නඩත්තු වෙන රූපය ගතියක් තියෙනවා මේ රූපේට. මොකක්ද ඒ රූපේ ගතිය? පින්වත්නි ගඳ ගන්න එක. ජරාවට පත් වෙන එක. පැවැත්ම පිණිස පවතින අසාරත්වය, පැවැත්ම ඇතුලේ පවතින අසාරත්වය. මේ කොච්චරට අපි ලස්සනට හිටියත් පින්නොත් මේක ඇත්තම කතාව මොකද්ද? ඉතා මනාප ආහාර අරගෙන අමනාප විදියට බැහැර කරන ජීවිතයක්. ඉතා ප්‍රියමනාප ප්‍රියමනාප ආහාර සම්භාෂණයකදී ආහාර අරගත්තට රහසිගතව ආහාර පිට කරන මට්ටමේ අප්‍රසන්න ජීවිතයක්. ඒක මේ ස්ත්‍රියට පුරුෂයට අදාළ නැහැ. අපි ඔක්කොගේම කතාව. මේක ඉතාම රසවත් ජීවිතයක් කියලා අපි හිතුවට මේ රූපේ ගතිය දැන දැනගන්න. එච්චර සරුසාර නැහැ. මේ රූපේ එහෙනම් පළවෙනි එක මොකද්ද? මේ රූපේ මේ සවිඥානික කය ආහාර ප්‍රත්‍යයෙන් යැපෙනවා කියලා දැනගන්න. ආහාර ප්‍රත්‍යයෙන් පවතින එක දැනගන්න. දෙක, රූපේ ගතිය දැනගන්න. නිකන් තමන්ගේ ඇඟ දිහා බලාගෙන ඉන්න. හොඳට උදේ නාල කරලා ඇවිල්ලා ආයේ දවල්ට නාන්න වෙන මට්ටම මොකද්ද කියලා බලන්න. උදේ බොහොම ලස්සන ඇඳගත්ත ඇඳුම ආයේ පහුවෙනිදාට අඳින්න බැරි මට්ටමට ඇඳුමේ ගැටලුවක්ද සවිඥානික කය අවුලක්ද කියලා තමන්ගේ කයේ තියෙන ගතිකත්වයේ විමසන්න. දෙක, තුන්වෙනි එක මේ රූපේ කුණු වෙන්නේ නැතුව තියෙන්නේ විඥානස්කන්ධයක් පවතින නිසා කියලා දැනගන්න. විඥානේ බැහැර වුණොත් පින්නත් මේ බෙලාවෙම කුණු වෙන්න පටන් ගන්නවා. ගඳ ගහන්න පටන් ගන්නවා. ඒකයි මරුණට පස්සේ ඉක්මනට ගිහින් දාන්නේ. ඔන්න ඔය වචන තුන ඇතුලේ ජීවිතේ දකින්න එතකොට තේරෙවි මේ රූපය කියන එක විඥානයේ මත යැපෙනවා. විඥානයේ රූපය ඇසුරු කරගෙන රූප උපයංමා රූපය කෙරෙහි රූපාරම්මනේ රූපයම අරමුණු කරගෙන රූපම් පතිට්ටන් රූපේ මතම පිහිටා නන්දූප සේවනම් තණ්හාවෙන් ආසේවනේ ලැබෙමින් විඥානේ පවත්තිනවා කියන එක තේ. ඔන්න ඔය ගැඹුරු සංසිද්ධිය පෙනේවි. එතකොට පින්වත්නි තමන්ගේ පැවැත්මේ කතාව සම්පූර්ණයෙන්ම යට වැටෙහෙන්න ගන්නවා. ඔන්න ඔය වචන තුනට අර්ථයක් හොයන්න තෝවාන් වෙනවා පින්වත්නි 3 මාසයක් යන්න කලින්. එයි එච්චරට ඒ කතාව සරුසාර කතාවක්. පළවෙනි එක මොකද්ද? රූපේ ආහාර ප්‍රත්‍යයෙන් යැපෙනවා. ඒකයි අද උදේට කාලා දවල්ටත් කණ්ඩ වෙලා තියෙන්නේ. ආහාර ප්‍රත්‍යයෙන් මේ රූපේ පවතිනවා. දෙවෙනි එක රූපේ ගතිකත්වයක් තියෙනවා. මොකද්ද? අසාරත්වය, අසුබය, නවදොරකින් අසුචි වැගිරෙන එක. ඒක මේ සමහර අය කතා කරන්න අකමැති වෙයි. නමුත් අකමැති වෙච්ච අපි හැමෝගෙම කතාව මේ කයේ තියෙන අසාරත්වය අසුභය නිසානි පින්වත්නි, ලෝකයේ සනීපාරක්ෂක උපකරණ හැදිලා තියෙන්නේ. ඉතින් ඒක මේ ජීවවිද්‍යාත්මක අපි හැමෝගෙම කතාවක්. ඒක ගරහන්න ඕන කතාවක් නෙමෙයි. ඒක අපි කවදාවත් ගරහ කරන්න හොඳ නෑ. ඒක තමයි ගතිකත්වය කියන්නේ. ඒක අපි හොඳට තේරුම් ගන්නවා. තුන්වෙනි එක තමයි මේ රූපය ගඳ ගහන්න නැතුව, කුණු වෙන්න නැතුව මේ වෙලාවේ තියෙන්නේ විඥාන ප්‍රත්‍ය. විඥානේ බැහැර වෙච්ච ගමන්ම පින්වත්නි, දවස් දෙක තුනක් තියාගන්න හරි මහ විශාල රසායනික සංයුතියක් මේක ඇතුළට දාන්න ඕන. විශාල රසායනික සංයුතියක් ඇතුළේ දවස් කීපයක් මේක පවත්ව ගන්න පුළුවන් විදිහට කුණු වෙන එක පොඩ්ඩක් අඩු කරලා තියන්න. ගොඩාක් රසායනික දේවල් මේක ඇතුළට දාන්න ඕන. ඒකෙන් තමයි යාන්තම් දවස් තුනක් තියාගෙන පාංශකෝල් දීලා ඉක්මනට වල දාන්නේ. මෙන්න මේ වචන තුන ඔය පින්නතුන්ලා ඔයාලගේ ජීවිතය ඇතුළේ දැක්කොත් ඔයාලට තේරේවි, මේ රූපය විඥානයේ මත යැපෙනවා, විඥානයේ රූපයේ මත යැපෙනවා කියලා අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන කතාව තේරේ. ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේ කාරණා දෙක මත යැපෙන එක නේද කියලා ඔයාලට ඔයාලගේ ජීවිතයේ තේරේවි. එක තැනකින් මේක කඩා වැටුණොත් එහෙම පැවැත්ම ඉවරයි නේද? නැහැ. ඒ කියන්නේ රූපයට බරපතල හානියක් වුණොත් විඥාණයට පවතින්න බෑයි. රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූප සේවණං. විඥානේ උර්ධිය මහත්ගත භාවයේ තියෙන රූපේ අරමුණු කරගෙන රූපේ මත පිහිටා රූපේ කෙරෙහිම තණ්හා කරන මට්ටම, ඔගොල්ලන්ගේ සිත රූපේ කෙරෙහි තණ්හා කරන මට්ටමට තමයි අනාගත ආයය රූපේ හටගන්නේ. මෙන්න මේ සමස්ත කතාව පෙනේවි. මේ සමස්ත කතාව ඔය පින්නතුන්ලාට පේන්න පටන් ගනීවි. අඤ්ඤමඤ්ඤ වශයෙන් මේ කතාවේ යැපෙන විදිය ඔයාලට දැනෙන්න පටන් ගනීවි. ජීවිතය කියන්නේ මෙන්න මේ සමස්ත පරිච්ඡේදයට නේද කියලා දැනී. එතකොට ඔය අනවශ්‍ය වටිනාකම් ජීවිතේට දෙන එක, වටිනාකම් හොයාගෙන ලෝකයට දුවන එක, ලෝකේ මට ආස්වාදේ ගේනවා කියලා ආස්වාදයට තණ්හා කරගෙන ලෝකේ අහුලන එක, ආස්වාදේ ගේන අරමුණු සංවිධානය කරගනිමින් ජීවත් වෙනවා කියලා දුක් විඳින එක, ඔක්කොම කතා ඉවර වෙයි. එතකොට කෙනෙක් කියාවේ, එතකොට බලාපොරොත්තු අපේක්ෂා දැල්වගෙන ජීවිතේට නව ජවයක් ගන්න ඕනේ නැද්ද? ජවයක් ගත්තත් නැතත් පින්නොත් නේ ඔයාලගේ පැවැත්ම කඩා වැටින්නේ. ඔයාලගේ ඔය ජීවිතේන්ද්‍ර රූපේ තියෙන්නේ ඕක පරණ කර්ම සංස්කාර වලින් හදලා ඉවරයි දැනට. ඔයාලගේ ඔය රූපේ එහෙම ලේසියෙන් වැටෙන එකක් නෙමෙයි. කොවිඩ් නෙමෙයි ඊට වඩා බරපතල වසංගතයක් ආවා. ජීවිතේන්ද්‍ර රූපේ පරණ කර්මයේ විසින් තීරණාත්මක සාක්ෂියක් විදියට ඔයාලගේ ඇතුලේ වැඩ කරනවා. ඒක පෙරස ඒකනි මිනිසුන්ගේ කුසලා කුසලතාවේ තමයි ජීවිතේ පැවැත්ම පිණිස ප්‍රධාන ගමනාන්තයක්, ගමන්කරුවා විදියට ඇතුලේ වැඩ කරන්න කියලා අපි කියන්නේ. ඒ නිසා පින්වත්නි, මේ ජීවිතය අවබෝධ කරනකොට ඔයාලට මේ ජීවිතේ නොවටිනාකම් හිටින එකක් නෑ. අපි දැන් හොඳට බලන්න පින්වත්නි, මොනතරම් නොවටිනාකම් වලට අර්ථයක් දීගෙනද අපි යන්නේ. නමුත් ඒ අර්ථයක් දීපු අපිට කෝ අපි බලාපොරොත්තු වෙන ආස්වාද ජනක තත්වය නෑ. මැරෙනකොටත් නෑ පින්වත්නි. මේක අවබෝධ කරගෙන ජීවත් වුණාම හරි සැහැල්ලුවක් ඇති වෙනවා. මේක අවබෝධ කරගෙන ජීවත් වුණාම පින්වත්නි මහා පුදුමාකාර සැහැල්ලුවක් ඇති වෙනවා. එතකොට මේ ජීවිතේ කියන්නේ පින්වත්නි, රූපයේ නාම ධර්ම මතත්, නාමයේ රූපය මතත් යැපෙන එක. හැබැයි රූපයට මොකද ලොකු හානියක් වුණොත් ඒත් පවතින්න බෑ. ඇයි? විඥානේ පවතින රූපාරම්මණං රූපප්පතිට නන්දූප සේවණං. රූපේ අරමුණු කරගෙන රූපේ මත පිහිටා රූපේටම තණ්හා කරන ප්‍රමාණයට තමයි විඥානේට පවතින්න පුළුවන්. තණ්හාව එකයි අපේ හිතෙන් නිකම්ම එන්නේ. ඒකනේ රූපේට ලොකු හානියක් වුණා. අධික රුධිර වහනයක් වුණාම මිනිහෙක් මැරෙන්නේ ඒකනේ. විඥානේ බැහැර වෙන්නේ. අධික රුධිර වහනයක් වුණොත් එහෙම බාහිර සතර මහා ධාතුයේ සාපේක්ෂතාවයේ මත තමයි විඥානේ පවතින්නේ. සාපේක්ෂතාවයේ බිඳුනහම විඥානේට පවතින්න බෑ. ඒ කියන්නේ මේ කයේ සතර මහා ධාතු ලෝකයේ සතර මහා ධාතු වලටත් සමපාතයි. බලන්නකෝ, ලෝකේ තුනින් දෙකක් වතුරනේ තියෙන්නේ. මේ කයෙත් මොනවද තුනින් දෙකක් තියෙන්නේ කියලා බලන්නකෝ. ආපෝ ධාතුවම නෙමෙයිද කියලා. අර මේ 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 සාපේක්ෂතාවයේ බිඳුන ගමන්ම විඥානේ බැහැර වෙනවා. ඒ කියන්නේ සාපේක්ෂතාවයේ මතයි පවතින්නේ. නිර්පේක්ෂතාවයේ මත මොකද්ද වෙන්නේ? සදාතනිකෝ සංසිඳියනෝ. සම්පූර්ණයෙන් සංසිඳිලා යනවා. ඒ නිසා රූප පින්වත්නි, රූපේද විඥානේද අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන්නේ, අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන්නේ. එතකොට මේ අන්‍යෝන්‍ය වශයෙන් යැපීම එක තැනකට හානියක් වුණොත් පින්වත්නි, නාම සංස්කාර වලට හානියක්, නාම සංස්කාරයන්ගේ යථාපරිදි පැවැත්ම අභියෝගයට ලක් වෙච්ච තැනක රූපේ කඩා වැටෙනවා. රූපය අභියෝගයට ලක්වෙච්ච තැනක නාම සංස්කාරටි කඩා වැටෙනවා. ඒ නිසා මේ නාම රූප ධර්මයන්ගේ අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපීම නේද ජීවිතේ කියලා ඔය පින්නතුල්ලා ජීවිතේ ගැඹුරෙන් කියව ගන්නකොට ඔයාලට ඔය අද තියෙන අරමුණු පස්සේ දුවන ජීවිතයට වඩා ගැඹුරු කියවීමක් තුළ දාර්ශනික ආරයක් ජීවිතය ඇතුළේ මෝරලා සදාතනිකව සංසිඳීමේ පැත්තට ඔබට යන්න පුළුවන්. දැන් අපිට වෙලා තියෙන්නේ මේ වෙලාවේ ලෝකයේ අත්දකින්න මට්ටම තුළ ලෝක අත්දකින්න පුළුවන් කොහොමද? මානසිකාරය කළොත් විතරයි. මානසිකාරය කළාම පේන ඇහෙන දැනෙන හිතෙන මට්ටමෙනවා. ඒ පේන ඇහෙන දැනෙන හිතෙන මට්ටම ඇතුළේ ඒවා පස්සේ දුවනකොට ආස්වාදේ උපදිනවා. ඒ ආස්වාදේ අපි සිතින් අඳුන ගන්නවා. සංජානාති එමි වේදේති තන් සංජානාති. ඒ සංජානනය ඇතුළේ අපි විතර්ක කරනවා. අඳුනගත්ත දේ සම්බන්ධ සිතුවිලි එනවා. ඒ සිතුවිලි මම, සිතුවිලි මගේ, සිතුවිලි මට ඕන විදිහට තියාගන්න පුළුවන්. මේ සිතුවිලි නම් රසවත්, මේ සිතුවිලි නම් රසවත් නෑ කියලා ඒ සිතුවිලි පදනම් කරගෙන යා පිහිටලා පින්වත්නි සංජානාති තං විතක්කේති, විතක්කේති තං පපංචේති. විතර්ක ඇසුරු කරගෙන තණ්හාසාගත, මානසාගත, දිට්ඨිසාගතකමක් ඇතුලේ මෝරන්න පටන් ගන්න. එතකොට සසර හැදෙනවා. මේවා ඇති වෙලා නැති වෙලා යනවා. නාම රූප ඇති වෙලා නැති වෙලා යනවා. සිතුවිලි ඇති වෙලා නැති වෙලා යනවා. අඳුනගන්නේ ගතිය ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා. සිත ඊට පස්සේ වේදනාව කියන එක අවිචින්නව පවතින එක ඇති වෙලා නැති වෙලා යනවා. පේන මට්ටම ඇති වෙලා නැති වෙලා යනවා කියලා මේ ඔක්කොම ඇති වෙලා නැති වෙලා යන ආකාරයට සමුදය සත්‍යයෙන් සහ නිරෝධ සත්‍යයෙන් කියවලා බලනකොට දුක ඉවර වෙනවා. ඒක තමයි චතුරාර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය කියලා එකක් තෝරන්නේ. ඒ නිසා මෙන්න මේ විදිහට ඔය පින්නතුල්ලා ජීවිතේ දැක්කොත් මේක ටිකක් ගැඹුරුයි. ඔය පින්නතුල්ලා ආය ආය අහන්න මේ දේශනාව අහලා ජීවිතේ තමන්ගේ ජීවිතයට ආදේශ කරලා විමසලා ගලපලා බලන්න. එතකොට තේරෙවි ජීවිතය කියන්නේ මොකද්ද, සසර කියන්නේ මොකද්ද, නිවන කියන්නේ මොකද්ද, මරණය කියන්නේ මොකද්ද, පැවැත්ම කියන්නේ මොකද්ද, උපදිනවා කියන්නේ මොකද්ද කියලා බොහොම ගැඹුරින් ඔය පින්නතුන්ට තේරෙවි. ඇත්තටම උපත කියලා කියන්නේ නාම රූප ධර්මයන්ගේ හට ගැනීමට, මරණය කියලා කියන්නේ නාම රූප ධර්මයන්ගේ බිඳීමට, ජීවිතය කියලා කියන්නේ නාම රූප ධර්මයන් උපාදානය කරගෙන ඒ නාම රූප ධර්මයන්ට තණ්හා කරගෙන ඒ වගේ පැවැත්මට, නිවන කියන්නේ නාම රූප ධර්මයන්ගේ කෙලෙස් කඩාගෙන වැටෙන එකට. එහෙනම් නාම රූප ධර්ම අවබෝධ කිරීමෙන් තොරව වෙන මොනව අවබෝධ කළත් ඔය පින්නතුන්ට ජීවිතය ගැනවත්, සසර ගැනවත්, නිවන ගැනවත්, පැවැත්ම ගැන මොකක්වත් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ ගැඹුරු කියවීමක් අපට විමර්ශනය කරන්න අපගේ බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා කියන අදහස විතරක් හිතේ තියාගෙන මේ ශාලාවෙන් එළියට යන්න. ඒ බඳු ඉතා ගැඹුරු කියවීමක් ඔස්සේ මාව විමසන්න ඕන, මාව විශ්ලේෂණය කරන්න ඕන, මාව තේරුම් ගන්න ඕන කියලා ඒ තේරුම් ගැනීම ඇතුළෙමයි ඔය පින්නතුන්ලා මේ ශාලාවෙන්, මේ බෞද්ධ යනාලිකාව මැදිරින් එළියට යන්න ඕන. ඒ නිසා ඔබ හැම දෙනාටම මේ දේශනාව තම තමන්ගේ సంతానගත ජීවිත ගැඹුරින් කියවාගෙන, විමසාගෙන, තේරුම් අරගෙන සදාතනිකව සංසිඳීමක් පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ කොට්ටාව පන්නිපිටියේ පදිංචි අරවින්ද විජේසුන්දර මහත්මයා, සුජීවා විජේසුන්දර, ඒ වගේම සේපාලි හේවගේ කියන මහත්ම මහත්මීන් එකතු වෙලා, ඒ වගේම මේ අනිකුත් පවුල්වල කල්යාණ මිත්‍ර හැම දෙනාමත් සම්බන්ධ කරගෙන මේ දේශනාවට සැදැහැති දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ පුංචි දරුවන්ගේ සිට මේ වැඩිහිටි හැම දෙනාටම මේ කුසල් උපකාර වේවා. දායකත්වයේ දරු සියලු පින්නතුන්ටත් වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මියගිය ඥාතීන්ට අනුමෝදන් කරනවා. ඒ තමයි ඉරාන් විජේසුන්දර පුතණුවන්ට, KA දයාවති මෑණියන්ට, MG ජිනසේන මහත්මාට, ඥානවති මෑණියන් ප්‍රදාන, අරවින්ද විජේසුන්දර, සුජීවා විජේසුන්දර සහ සේපාලි හේ වගේ කියන මහත්ම මහත්මීන්ගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. කායික මානසික සුවපත් බව සැලසේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ පිනතුන්ලා සියලු දෙනාටම මේ දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම චෙනුක පුතාටත්, අරවින්ද, සුජීවා කියන මහත්ම මහත්මීන් ඇතුළු සියලු දෙනාටත්, මෙතනට සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටත් ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපකාර වේවා. හැම දිනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. ධර්මයේ හෙවණැල්ලට පවා ආසා කරන, කැමැත්තක් දක්වන, ඡන්දයක් හදාගත් ශ්‍රාවකයන් විදියට ඔය පින්නතුන්ලාට මේ ජීවිතේ අර්ථ සම්පන්නව ජීවිතේ සන්ධ්‍යාව ගෙවලා දාන්නට මේ ධර්මයේ අර්ථයක් විදියට තමන්ගේ ජීවිතය තුළ වැඩේවා. ධර්ම පිළිසරණ උදා වේවා, ධර්මයේ රැකවරණේ උදා වේවා. අරමුණු පස්සේ දුවමින් අරමුණු මත ආස්වාදේ හොයන ලෝකයක් තුළින් ධර්මාස්වාදේ උපදීවා. ධර්මයේ පිහිට පිළිසරණ යහපත අභිවෘද්ධිය සිත ශාන්තියම වේවා. ඔය පින්තුන්ලා සියලු දෙනාටම මේ කුසල් ජීවිතාවබෝධයේ පිණිස බලවත් වේවා. එවගේම සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන පූජනීය අපවත් වී වදාළ මහා සංඝරුවනටත් මේ උතුම් කුසල් නිවන් දොරටුවක් වේවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන බෞද්ධයා කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියන්ටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් මඟඵල පිණිස බලවත් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
සාතු සාතු සාතු. එවතුම් සත්ධර්මානුශාසනාව පවත්වා වදාළ පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි නමසේපත් කරන්න පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමීන් වහන්සේට නිදුකින් නිරෝගීව වැඩහිඳිමින් තවත් චිරාත් කාලයක් මෙවැනි ශාසනික කටයුතු සිදු කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි අපි සාතුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාතු සාතු සාතු. එත් සමකින් බෞද්ධාරූපවාහිනී නාලිකාව මේ පැයේදී ඔබ වෙත සම්නිවේදනය කරන දායකත්ව ධර්මානුශාසනාව මින් නිමා කරනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.